ගරු වෛද්‍ය අනිල් ජයන්ත ඇමතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා. ආචාර්ය අනිල් ජයන්ත ඇමතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
බොහොමත්ම ස්තුතියි. අද දින මේ විවාදයට ගැනෙන පාස්කු ප්‍රහාරය පිළිබඳව විඳිතයන්ට යුක්තිය කිරීම පිළිබඳව කල්තැබීමේ විවාදේ ඇත්වසේන මෙහි ස්වරූපය, මේ සිදුව ආකාරය වගේ මෙහි ගැඹුර ගත්තාම අපිට පෙනෙනවා ලංකා ඉතිහාසයේ සිද්ධ වෙච්ච ම්ලේච්ඡතම ප්‍රහාරයක්, මනුෂ්‍යත්වයට කිසිම ආකාරයකට මේක ගැළපෙන්නේ නැති ප්‍රහාරයක්. මේ විඳිතයන්ටත්, ඒ වගේ මේ සමාජයේ ජීවත් වෙන මිනිසුන්ටත් මේ සඳහා සාධාරණයක් ඉෂ්ට කරන්න නම් අපිට මේ විවාදය ගත්තත් වෙනත් බලපෑම් ආවත් නාවත් අනිවාර්යෙන්ම සිදු කළ යුතු නිවැරදි කාරණා වෙනුවෙන් අපේ ආණ්ඩුව මැදිහත් වෙන බව සඳහන් කරන ගමන්ම මේ විශේෂ කරුණු කාරණා කිහිපයක් මේ සභාවට ඉදිරිපත් කරන්න මම කැමතියි. එකක් තමයි අපේ රට ආණ්ඩුකරණය කරපු හැටි අතීත අත්දැකීම් තියෙනවා. ඒදි මම දේශපාලනයේ අනිකුත් කාරණාවලට යන්නේ නැහැ. නමුත් විශේෂයෙන් අපේ ඉතිහාසයේ ඉදහසෙන් පසු ඉතිහාසයේ විදාණ්ඩු පාලනය කරපුවාම සිදු අපරාධ වංචා පිළිබඳව මහජනතාවට යම් මතයක් ඔළුවේ හැදිලා තියෙනවා. නිදා ඒවා ආයතනගත වෙලා තියෙනවා. අපේ ආණ්ඩුව පත් වෙන්න කලින් අනිත් සෑම ආණ්ඩුවක්ම ආණ්ඩුව කරපු කාලේ සිදු වූ විශේෂයෙන් අපරාධ, ඒ අපරාධ කොහොමද අධිකරණයට ගියේ, ක්‍රියාමාර්ග ගත්තේ කොහොමද, අවසානයේදී ඇත්තටම අපරාධකරුවන්ට දඬුවම් ලැබුණද නැද්ද කියන එක දශක ගණනාවක් මහජනතාවගේ ඔළුවේ පළපදියම් වෙලා තියෙනවා. ඒක ඉන්ස්ටිටියුෂනලයිස් වෙලා තියෙනවා, ආයතනගත වෙලා තියෙනවා. මොකක්ද ඒ ආයතනගත වෙලා තියෙන්නේ? ආණ්ඩුව කවදාකවත් මේවට යුක්තිය ඉෂ්ට කරන්නේ නැහැ. ආණ්ඩුවත් මේවට සම්බන්ධතා පවත්වනවා. ආණ්ඩුව සම්බන්ධතා පවත්වනවා නම් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ මේ දේශපාලන වාසිය මේවා භාවිත කරනවායි කියන එක නිකං හිතලුවක් නෙමෙයි, ඇත්ත වශයෙන්ම ඒක සමාජගත වෙලත් ප්‍රායෝගිකවත් දැක්කා. ඒ නිසාම අද විපක්ෂයට ගිහින් තියෙන කණ්ඩායම් උත්සාහයක් දරනවාද කියන සැකේ මට එනවා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවත් මේ වගේම තව ආණ්ඩුවක් මෙවැනි ක්‍රියාමාර්ග ගන්න එකක් නැහැ. මේගොල්ලොත් මේකට සම්බන්ධතා ඇති විඳවා චූදිතයන්ට දඬුවම් පමුණුවන්නේ නැහැයි කියලා සමාජයේ මහජනතාව අතර වැරදි චිත්‍රයක් මවන්න උත්සාහයක් මේක ඇතුලේ තියෙනවාද කියන එක විතෙන් විශේෂයෙන් කියන්නට ඕනේ. මොකද මේ අපිට දුන්නු විශේෂ ජනවරමේ පෝසත් රටක් ලස්සන ජීවිතයක් කරා ගෙනියන ගමනේදී අපිට කරන්න තියෙන රාජකාරි ගොඩක් තියෙනවා. ඒ අතරේ ඉතාමත්ම වැදගත් වෙන කාරණයක් තමයි මහජනතාවත් ආණ්ඩුවත් අතර තියෙන විශ්වාසය සම්බන්ධය පවත්වාගෙන යන එක. අන්නේ විශ්වාසය පළුදු කරන්න එමෙතන් බලයේ අහිමි වෙච්ච කණ්ඩායම් ඒදුකින් හෝ වක්‍රාකාරයෙන් මෙවැනි ක්‍රියාවකට සම්බන්ධ වුණ මොකද මෙහි ස්වරූපය අරන් බලපුවාමත් අපිට පේනවා මේක සරල බෝම්බයක් පිපිරීම, මේක බෝම්බ 7-8ක් පිපුරුණා, ඒ වගේ අර හුදෙකලාව සිද්ධ වෙච්ච අපරාධයක් නෙමෙයි, මේක සංවිධානාත්මක සිද්ධ වෙච්ච එකක්, මේක ජාලගත ආකාරයට සිද්ධ වෙච්ච එකක්. ඒ නිසා අපේ ජනාධිපතිතුමා කිව්වා වගේම කිසිම ආකාරයකට මේක අර අතිය කියන්නේ කාලයේ වැලි තලාවට යට වෙන්න දෙන්නේ නම් නැහැ. ඇත්තටම කවුද මේ ප්‍රහාරය කළේ? අපි මේ වාද විවාදවල පුවත්පත් පිටරටවලනේ වාර්තාවර ගත්තාම මේ අපරාධය කළේ යම් කණ්ඩායමක් පුද්ගලයෙක් දෙන්නෙක් තුන්දෙනෙක් යන විදිහට හුදෙකලා කරලා තමයි සාකච්ඡාව යන්නේ. මේ සංකීර්ණත්වයේ මේ සංයුතිය එකට අරගෙන සාකච්ඡාව හරිය අඩුයි. ඒ නිසා තමයි අන්තවාදී සංවිධානවලට ඒක ජාතික වශයෙන්, ජාත්‍යන්තර වශයෙන් ISIS වැනි සංවිධානත් මෙතෙන්ට සම්බන්ධ කරගන්නවා. ඒ වගේම තවත් දේශීය වශයෙන් ඉන්න විවිධ වූ අන්තවාදී කණ්ඩායම් මෙතෙන්ට සම්බන්ධ කරගන්නවා. ඒ නිසා මෙහි සැබෑ වග උත්තරකරුවන්, අපරාධකරුවන් අල්ලා ගන්න තියෙන ඉඩකඩ අහිමි වෙනවා එකේ. මේ අපි කෙටි කුඩු කරලා ඉවරලා තනි තනි පුද්ගලයා පස්සේ යනවා. අපේ උත්සාහය එක නෙමෙයි, ආණ්ඩුවක් විදියට මේ සැබෑ සමස්තය අල්ලා ගැනීම සඳහා ආණ්ඩුව විසින් පහසුකම් සැපීම. ඒ නිසා තමයි මේකේ තියෙන යම් කාලයක් වැඩිපුර ප්‍රමාණයක් ගත වෙන්නේ. එකවර පුංචි සිද්ධියක් කිසියම් තැනක සිද්ධ වුණා නම් ඒකට ක්‍රියාමාර්ග අරගන්න තිබුණා. ඒ වගේම ආණ්ඩුවේ යම් ක්‍රියාමාර්ග ගන්නකොට අපිට සනිකව සිද්ධ කරන්න පුළුවන් අයවැයෙන් මුදල් වෙන් කරලා තියෙනවා, පාරක් හදනවා, මොනවා හරි ක්‍රියාකාරකමක් නම් ඒක පෙන්වන්න පුළුවන් එකවර. මෙහි ඊටාම සංකීර්ණතාවයක් තියෙනවා. ඒ වගේම මේ සංකීර්ණතාවේ චූදිතයන් තියෙන අපිනේ මේ අපිට කලින් හිටපු ආණ්ඩුව. ඒක ඒ නිසා අවධාරණය කරන්න ඕනේ මේ ප්‍රහාරයේ සැබෑ ලෙසම තියෙන්නේ තනි තනි පුද්ගලයන් මේ කණ්ඩායමක් සංවිධානගතයි ජාලගතයි. ඒක තේරුම් ගන්නට ඕනේ. ඊළඟ කාරණේ මේකේ අරමුණ කුමක්ද? මේක තමයි ලියා ගන්නට ඕන ඉතාමත්ම වැදගත් එක. මේ අරමුණේදී සමාජයට මතු කරන්න උත්සාහ කරනවා මෙන්න මේ ජාතිවාදීම, කණ්ඩායම් වල හැංගීම්, ඒ වගේ විවිධ වූ හුදෙකලා වෙච්ච අරමුණු. අපිට පෙනෙනවා මේ අරමුණු ඉන් එහා ගිය හුදෙක්ම බලය, දේශපාලන බලය ඉලක්ක කරගත්තු අරමුණක් මේක ඇස්සේ තියෙනවා කියලා. ඒක තේරුම් ගැනීම සඳහා මම එක්තරා මේ ටර්ම් එකක් පාවිච්චි කරනවා. ඒක තමයි ෆියර් පොලිටික්ස්. Fear politics, බය පිළිබඳ දේශපාලනේ. Fear politics පිළිබඳව මෙන්න මෙහෙමයි නිර්වචනය කරන්නේ. What is fear politics? මොකද මේ මෙන්න මේ නිර්වචනය හරියටම ගැලපෙනවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්. What is fear politics? It refers to strategic use. Strategic use. අර මම මතකයි සමහර අතල මේ උපාය මාර්ගික වචනත් භාවිත කළා. මේවා උපාය මාර්ග කියනවා තැනින් තැනට වෙනස් වෙනවා. It refers to strategic use, upaya margika bhavitaya of fear, baya bhavita kirima fear by political actors, deshapalana naluwan visin. To what? To control, manipulate or mobilize people, mahajanathawa palana kirima sanda, people by portraying certain groups. Make us a certain groups inna. ඒක ආගමික වශයෙන්, ජාතික වශයෙන්, මුස්ලිම් වෙන්න පුළුවන්, සිංහල වෙන්න පුළුවන්, බෞද්ධ විවිධාරයේ මේ සර්ටන් ගෲප්ස් මේක පෝට්‍රේට් වෙලා තියෙනවා. ඒක තමයි අපිට පෙනෙන්නේ. ඒ නිසා මේක පෝට්‍රේටින් සර්ටන් ගෲප්ස්. මේ ෆියර් පොලිටික්ස් තමයි මේ තියෙන්නේ. ඊළඟට ඉවෙන්ට්ස්, සිද්ධීන් පෝට්‍රේට් වෙලා තියෙනවා. ඒක නිකම් එකක් නෙමෙයි. මොනවද ඉවෙන්ට්ස්? ගොඩාක් සම්බන්ධ කළා.
නැඩි හතයි.
ඔව්. බුදු පිළිම කැඩීම, මේ විවිධ ආකාරයක මේ සමාජය ඇතුලේ විවිධ සිද්ධීන් මතු කරගත්තා. එහෙම නැත්නම් outcomes, portraying outcomes. මොකක්ද outcome එක? ඒක තමයි මෙන්න බලය ලබා ගැනීමේද කියන සැකේ අපිට තියෙනවා. ඒ සඳහා මේ ප්‍රහාරයෙන් පසුව වැඩ කටයුතු කරපු කණ්ඩායම් වල හැසිරීම තියත් අපිට පේනවා තාම ගැටලු සහගත තත්වයක්. ඒ වගේම අන්තර්ජාලයට ගිහින් බලන්න මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ fear politics පිළිබඳ උදාහරණ ගන්නකොට ලංකාවත්
තව විනාඩි දෙකක් කාලයක්
ලංකාවත් මේ ඇතුලේ තියෙනවා. ඔය ලෝක යම් යම් තැන්වල සිද්ධි සිද්ධ වුණාම ලංකාවේ ෆියර් පොලිටික්ස් වලට උදාහරණයක් තියෙනවා. ඒක ඉතා වැදගත් කාරණයක් තියෙනවා. අනෙත් හැම උදාහරණයකටම නැති එක උදාහරණයක් තියෙනවා මේකේ. මේ ෆියර් පොලිටික්ස් ලංකාවේ පාවිච්චි වෙලා තියෙනකොට රෙටරික්ස් පොලිටික්ස් අර අලංකාරක භාවිතාවල කරන ලංකාවේ ජාතිවාදයේ, ආගම්වාදයේ, රට අනතුරේ, රට ආරක්ෂාව කියන රෙටරික්ස් මේක ඇතුලේ භාවිතා වෙලා තියෙනවා. ඉතා ඉතා ගැඹුරින් මේක අධ්‍යයනය කළ යුතු කාරණයක් කියලා මම සඳහන් කරන්න කැමැනි. ඒ වගේම මේ ප්‍රතිවිපාක අවසානයේදී මේ ප්‍රතිවිපාක හැම පැත්තකම විසිරලා තියෙනවා. මේ ප්‍රතිවිපාකවල ආර්ථිකමය වශයෙන් සිද්ධ කරපු හානිය විශාලයි. හැබැයි අපිට ඒක ආවරණය කරගන්න පුළුවන්. ඒකේ සංචාරක කර්මාන්තයේ බිඳ වැඩිම, රැකියා අහිමිවීම, විදේශ විනිමය අහිමිවීම, දළදේශීය නිෂ්පාදිතය කඩා වැටීම, විශේෂයෙන්ම 2019 දෙවැනි කාර්තුවේ දළදේශීය නිෂ්පාදිතය කඩා වැටෙන ඒ විතරක් නෙමෙයි 2019 වර්ෂයේ අවසානයේදී දළදේශීය නිෂ්පාදිතයේ වර්ධිතය ඍණ ආගයක් බවට පත් වුණා. ඒ වෙනකොට කොවිඩ් ඇවිල්ලා තිබුණේ නැහැ. ඉතින් මෙතනින් පෙනෙනවා මේ කරපු ම්ලේච්ච ප්‍රහාරයේ ආර්ථිකමය හානියක් විශාල එකක් තියෙන එකට වග කිය යුතුයි. අපිට මොන විදිහින් හරි ආවරණය කරගන්න පුළුවන්. හැබැයි අපිට ආවරණය කරගන්න බැරි ප්‍රතිවිපාකයක් තියෙනවා මේක ඇතුලේ. වින්දිතේ ඍජු ජීවිත අහිමිවීම, මේ මිනිසුන්ගේ සම්බන්ධතා බිඳ වැටීම, සමාජය ඇතුලේ සැකය නිර්මාණය වීම, ප්‍රජාතන්ත්‍රවාදය ඇකිලීම, මේවන විශාල කාරණා ගණනාවක් තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් අපි හැල්ලුවට පත්වීම, මේවන සමාජීය සහ ජාත්‍යන්තර වශයෙන් අපිට සිද්ධ වෙච්ච විශාල හානියක් තියෙනවා. ඒ නිසා දරු මුලාසරාණතුළු මන්ත්‍රීතුමනි මම කැමැති සඳහන් කරන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුව විදියට අපි මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගයේ කිසිලෙසකවත් සරලව ගන්නෙ නැහැ. මේට ලබා දෙන්න පුළුවන් උපරිම රාජ්‍ය අනු මැදිහත් වීම, ඒ පරීක්ෂණ සඳහා මැදිහත් වීම කරගෙන යන ඉඩ සලසනවා. මොකද මේක ඉදිරිපත් කරලා තිබිච්ච ගොඩක් පරීක්ෂණවලදී අපිට පෙනුණා සමහර පරීක්ෂණවලදී ගැටලු සිද්ධීන් පෙළ ගැසෙන හැටියේදී සමාජ අපිට පෙනෙන පුද්ගලයන් සහ නොපෙනෙන පුද්ගලයන් මේ network එකේ ඉන්නවද කියන එක හිටපු ජනාධිපතිවරයාගේ සම්බන්ධ ලේකම් කෙනෙකුත් මේ අත්අඩංගුවට පත් වෙලා තියෙන නිසා අපි යෝජනා කරන සැබෑ ලෙසම විපක්ෂයට ඌමනාවක් තියෙනවා නම් මේ පරීක්ෂණ ඉදිරියට ගෙනියන්න ඇත්තටම රාජ්‍යාංශයේ පරීක්ෂණ කරන කණ්ඩායම වලට ඔබගේ සහයෝගය දෙන්න එක මිසක් ඒ අතරමැදට පැනලා මේ තොරතුරු ඉදිරිපත් කරමින් ඇත්තටම සැබෑ ඝාතකයන් අපරාධකරුවන් අපේ ආරක්ෂා කරන්න මැදිහත් වෙනවා මේ ඉතිහාසයේ කරපු මනුෂ්‍යත්වයට එරෙහි කරපු සැබෑ අපරාධයක් කියලා අපි යෝජනා කරනවා ඔවුන්ට නිසි දඬුවම ලබා දීමට අපි උපරිමයෙන් මැදිහත් වෙනවා බොහොමත්ම ස්තුතියි අවස්ථාව ලබා දුන්නා